Honorable Sajith Premadasa, Leader of the Opposition, you have an allocation of 10 minutes.
විශේෂයෙන්ම මම කැමති මේ අවස්ථාව උපයෝගී කරගන්න ලකුණු තමා ගන්න නෙවෙයි එදා ඡන්දේ කාලේ මේ රජයේ සමාජික විපක්ෂයේ ඉන්නකොට කරනවයි කියපු දේවල් අද කරලා නැහැ ඒ නොකරපු කිහිපයක් ඉදිරිපත් කරන්නට මම අදහස් කරනවා රජයට කියනවා මේවා ටික කරලා ඕගොල්ලෝ ලකුණු දාගන්න විශේෂම මතක් කරන්න කැමති 2025-1-2025-3-31 රාජ්‍ය සේවකයන් විශ්‍රාම යන අවස්ථාවේ 2025ට යෝජිත නව වැටුපට විශ්‍රාම වැටුප ගලපලා තිබෙනවා 2025-10 චක්‍රලේඛ සහ 2025-71 දක්වා නමුත් 2021-2025-31 කාලය තුළ විශ්‍රාම යන්නට සුදුසුකම් ලැබුණු අය ඒ අයට පඩිනඩි ඔක්කොම සකස් කරලා තින්නේ 3-2016 චක්‍රලේඛයන් ඒ නිසා මේ කණ්ඩායමට අයත් 154,000ක් ඉන්නවා කරුණා කරලා ඒ අයගේ මේ විශ්‍රාම වැටු පාරිතෝෂිත විෂමතාවයේ විසඳන්න කටයුතු කරන්න ඒ වගේම ඒ අවුරුදු කාලවකවානුව තුළ නොගෙවපු හිඟ මුදලක් ලබා දෙන්න කටයුතු කරන්න. මොකද එසේ නොකළහොත් මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ඒ වගේම ඔබ පොරොන්දු වුණු ආකාරයට එයට සහන ලබා නොදීමක් හැටියට මතක් කරන්න කැමතියි. ඒ වගේම මතක් කරන්න කැමතියි දෙවැනි කාරණාව හැටියට ද ෆිනෑන්ස් කම්පැනි එක. ඒ ද ෆිනෑන්ස් කම්පැනි එක ඇවර කරලා ඉස්සෙල්ලම තැන්පත්කරුවන්ට 5.5% ලබා දුන්නා ඊළඟට 7.5% ලබා දුන්නා දැන් පහුගිය දවසක මාව හම්බෙන්න ඇවිල්ලා ඒ මාධ්‍යවලට ඒ කරුණු කාරණා දුක්ගැනවිලි ඉදිරිපත් කරනකොට සමහරෙකුට තව 10%කුත් ගෙවාගෙන යන්නට ආරම්භ කළා තිබෙනවා මං කියනවා 10% නෙමෙයි ඉතුරු ඔක්කොම මුදල් ටික ලබා දෙන්නට ඕන ඇත්ත වශයෙන්ම මේ තුල අසහනයට පත්වෙච්ච 6,300ක් ඉන්නවා. ද ෆිනෑන්ස් ආයතනය මහ බැංකුවේ භාරකාරත්වයට ලබා දෙන්නට පෙර ප්‍රොෆිට් එක තිබ්බ 1.7 බිලියන් මිලියන 1,700ක්. හැබැයි ඒ මහ බැංකුව පාලනය භාරගත්තයින් පස්සේ 2008-2018 කාලවකවානුව තුළ ඒක බිලියන 19ක පාඩු ලබන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. එතන මහ බැංකුව යටතේ මේ ද ෆිනෑන්ස් ආයතනය පාඩු ලබනවා කියන එක දැන දැනත් 1 බිලියන් වැඩසටහන කියලා 2019 මේක ප්‍රවර්ධනය කරන්නටත් කටයුතු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙහි සතු සම්පත් කොල්ල කාලා මුදල් කොල්ල කාලා ඉඩම් කොල්ල කාලා ඈවර කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම අකාර්යක්ෂ මන්දමින් දුර්වල මන්දමින් ක්‍රියාත්මක වෙනවා. එනිසා විශේෂයෙන්ම ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 6,300කගේ අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියන එක මේ රජය පොරොන්දු වුණා. එසේ කරනවා නම් සාධාරණ ක්‍රමවේදයක් කරහා මේ සම්පත් ටික තක්සේරු කරපු ක්‍රමවේදයකට විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයකට ඒව වෙන්නේසි කරලා තැන්පත්කරුවන්ට ලබා දෙන 5.5-7.5% 10 නෙවෙයි සියලුම මුදල් ටික ලබා දෙන්නට මේ 6,300 වෙනුවෙන් අපි හඬ නගනවා කියන එක මේ අවස්ථාවේ කියන කැමති. නැගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඇහුණා මේ සභාවේ කියනවා බොහොම කාර්යක්ෂම විදියට මේ රජයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඔබතුමා දන්නවද නැගෙනහිර දහලුම් පර්යන්තේ කෝට් එකේ දෙවෙනි පියවර දැන් මේ කරුණු කාරණා මට ඉදිරිපත් කරන්නේ ඉංජිනේරුවන් තාක්ෂණ නිලධාරීන් සිවිල් ඉංජිනේරුවන් විද්වත් කණ්ඩායම 2022 ජනවාරියේ පටන් ගත් එක මාස 36කින් අවසන් වන්නට තිබුණේ 2025 ජනවාරි 3 වෙනකොට. නමුත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මේ අද දවසේ ඉඳලා ඒ අය පුරෝකථනය කරන තව අවුරුදු එකහමාරකට මේක අවසන් කරන්නට බැරි. conflict of interest ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. project management unit එක ඇත්ත වශයෙන්ම client get representative වෙලා ඒ වගේම consultant සහ engineer ත් වෙලා එක පුද්ගලයා එක කණ්ඩායම එක unit එක රාජකාරී දෙකක් ක්‍රියාත්මක කරනවා. මේ වගේ මහා පරිමාණයේ ව්‍යාපෘතියට අවශ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂකවරෙක් නැහැ. බරපතල දේ මොකක්ද දන්නවද? දැන් මේ ඉදිකිරීමේ ක්‍රියාවලිය extend කරලා තියෙනවා. EOT1, EOT2, EOT3 කියලා. ඒකට කියන්නේ extension of time. කාල වේලාව දීර්ඝ කිරීම. මේ එකම කාල වේලාව දීර්ඝ කිරීමක්වත් කැබිනට් අමතු අනුමැතියක් නොලබා අඩුම ගානේ කැබිනට් එකට නෝට් එකක්වත් දාන්නේ නැතුව තමයි මේක ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඒ නිසා මේ නැගිනිහිර පරියන්තයේ දෙවෙනි පියවරේ වැඩ කටයුතු වල ගෙවීම් කටයුතු ක්‍රියාත්මක වෙන්නේ අනීතිකව. දැන් EOT 3 අවසන් වුණා ජූලයි 2026. දැන් යනවා EOT 4. මේකටත් කැබිනට් අනුමැතියක් නැහැ. කැබිනට් නෝට් එකක් නැහැ. අඩුම ගානේ වරාය අධිකාරිය අනුමැතියවත් නැහැ. එහෙම නැතුව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුල එක පැත්තකින් මේක අනීතික ක්‍රියාවලියක්. ඒ වගේම මේ ඈවර කරන ක්‍රියාවලිය තුල ඒ ගෙවන අලාභය ඇත්ත වශයෙන්ම රටට පාඩුවක් වෙනවා. ඒ වගේම මූලික ගෙවීම් දිගින් දිගටම ගෙවනවා. prolonged preliminary payments. එතකොට liquidated damages ක්‍රමවේදය හරහා රට පාඩු ලබනවා. prolonged preliminaries නිසා රට පාඩු ලබනවා. අපි යෝජනා කරන රජයට ඔබ මේ රට වෙනුවෙන් පෙනී සිටිනවා නම් ලක්ෂ 220කගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා නම් කරුණා කරලා වහාරික විගණනයක් කරලා පාර්ලිමේන්තුවේ විමර්ශනයක් කරලා මේ වැරදි තත්ත්වයන් නිවැරදි කරන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ රජයේ බලයට ගෙනෙන්නට ඔබතුමා ඔය නියෝජ්‍ය කතානායක පුටුවේ තියන්නට මේ රටේ සංවර්ධන නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් විශාල ප්‍රමාණයක් ලොකු කැපකිරීමක් කළා. ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,008ක් ඉන්නවා. හැම වසමකටම එක්කෙනා ගන්න. සංවර්ධන නිලධාරීන් ඉන්න 150,000ක්. ප්‍රාලේ කාර්යාලවල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ඒ වගේම දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, පළාත් පාලන ආයතනවල. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ අයට නිසි ව්‍යවස්ථාවක් නැහැ. නිසි ව්‍යවස්ථාවක් නැහැ තමන්ගේ වෘත්තියට. මේක තමයි ඒගොල්ලන්ගේ එකම ඉල්ලීම. ඇත්ත වශයෙන්ම සංවර්ධන නිලධාරීන් හැටියට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇත් ඉන්නවා. නමුත් ඒ අය අද මන්ත්‍රීවරු වුණයින් පස්සේ අර ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,008යි සංවර්ධන නිලධාරීන් 150,000යි අමතක කරලා තිබෙනවා. ඒ නිසා කරුණා කරලා මේ අයට සේවා ව්‍යවස්ථාවන් ටික ලබා දෙන්න කටයුතු කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්ටයි සංවර්ධන නිලධාරීන්ටයි. දැන් මේ එක දෙයක් නම් කරලා තිනවා. මේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන නිලධාරී කියන තනතුර ප්‍රජා සංවර්ධන නිලධාරී කියලා නම වෙනස් කරලා අස්වැසුම ක්‍රියාත්මක කරන්න, අත්තම වැඩසටහන ක්‍රියාත්මක කරන්න, ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඒ අයට වගකීම් පාර දීලා තියෙනවා. ඔබතුමා දන්නවද අත්තම කියන වැඩසටහනෙන් ඒ සංවර්ධනයක් කරන්නේ ජනතාවගෙන්ම සල්ලි එකතු කරලා. මේ රජයේ පත් කරගත්තේ ඒක කරන්න නෙවෙයිනේ. දැන් ඕන තරම් මුදල් එක්රස් කරලා තිබෙනවා මහා භාණ්ඩාගාරේ. සභානායකතුමා කිව්වා ටොංගණන් ඉතුරු කරලා තියෙනවායි කියලා. එහෙම ටොංගණන් ඉතුරු කරලා තිබෙනවා නම් ඇයි අත්තම වැඩසටහනට ඇත්ත වශයෙන්ම ප්‍රදේශයේ ජනතාවගෙන් සල්ලි එකතු කරන්න කියන එක මම අහන්න කැමතියි. ඉතින් මේ සංවර්ධන නිලධාරීන් අන්දවන්න නැතුව, ආර්ථික සංවර්ධන නිලධාරීන් අන්දවන්න නැතුව මොනවා හරි අර්බුදයක් එනකොට අර පහුගිය කාලෙත් නුවරට ගෙනල්ලා ලොකු සම්මන්ත්‍රණයක් කරලා තිබෙනවා. ඒවට සීමා වෙන්නේ නැතුව කරුණා කරලා ඒ අයගේ දුක්ගැනි විලවලට විසඳුම් ලබා දෙන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා දකින්න ඇති ඊශ්‍රායෙල් රටට යටිදල පහසුකම් අංශයෙන් ඒ රැකියා ලබා දීම පොරොන්දු වෙලා අද වන විටත් අවුරුදු දෙකක් යනකම් ඒ රැකියා ලොතරැය්‍ය ක්‍රියාත්මක කරන්නේ යෝග්‍යතා පරීක්ෂණ කළා තියෙනවා. පොලිස් වාර්තා ලබා දීලා තිබෙනවා. නමුත් 1200ක් ඉන්නවා ලොටරි එක ක්‍රියාත්මක කරන. 560ක් ඉන්නවා අග්‍රීමන්ට්ස් එක ලබා ගන්නකම්. ඒ මොකක්වත් කරන්නේ නැහැ. මොකද දන්නවද රහස? ආණ්ඩුවෙන් යවනෝ නම් 110ට අඩු ප්‍රමාණයක් යන්නේ. දැන් පෞද්ගලික යවන වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා විවිධ ඒජන්තවරුන් හරහා. ඒකට යනවා 135. දැන් රජයෙන් යවන වැඩසටහන අඩමණ කරලා පෞද්ගලික ඒජන්තවරුන්ගෙන් යවන ක්‍රමයේ ශීඝ්‍රගාමී කරලා තිබෙනවා. අර අහිංසක තරුණයන්ගෙන් 135ක් පමණ අය කරලා තමයි ඊශ්‍රායෙල් වල යටිතල පහසුකම් වලට මේ පුද්ගලින්ව බඳවාගන්නේ. මම අහන්න කැමති මට පෙර කතා කරපු මන්ත්‍රීතුමියගෙන් මේක සාධාරණද? ඇයි මේ ප්‍රශ්නේ විසඳන්නේ නැත්තේ? ඇයි ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නේ විසඳන්නේ නැත්තේ? ඇයි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නේ විසඳන්නේ නැත්තේ? ඇයි ඊශ්‍රායෙල් යන්න බලාපොරොත්තු වෙන සිටින ඒ තරුණියගේ ප්‍රශ්නේ විසඳන්නේ නැත්තේ? ඇයි වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තේ ඒ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නේ නැත්තේ? ඇයි අර ද ෆිනෑන්ස් එකේ අර තැන්පත් කරුවන් 6300කගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්නේ නැත්තේ? ඇයි 154,000ක් විශ්‍රාමිකින්ගේ විශ්‍රාම යාමට සුදුසුකම් තිබෙන 154,000ක් 2020-24 කාලවකවානුව තුළ ඇයි ඒ අයගේ ලැටුක් විෂමතාවයට විසඳුමක් ලබා දෙන්නේ නැත්තේ කියන එක මම අහන්න කැමතියි. අවසාන වශයෙන් මම පැහැදිලිව කියන්න කැමතියි, දැන් මේ මොහොත වන විට කාලසටහන සකස් කරා පාර්ලිමේන්තුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්න. අපි පැහැදිලිවම කියනවා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන වරු පහරක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය කරන, මේ රටේ ජනතාවගේ මානව අයිතිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඉතාමත්ම දරදඬු පහත් නින්දිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මම අහන්න කැමතියි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීම තුළ, මේ රටේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීම තුළ මේ රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳනවද? බඩු මිල ප්‍රශ්න විසඳනවද? ආර්ථික සංවර්ධනය ක්‍රියාත්මක නොවීම ගැන ප්‍රශ්න විසඳනවද? ආර්ථික වර්ධනය නොවීම, අපනයන වර්ධනය නොවීම, දුප්පත්කම වැඩිවීම, විරකියාව නිර්මාණය වීම, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ තියෙන කර්මාන්ත ශාලා වහලා පිටරට ගිහිල්ලා, කර්මාන්ත ශාලා නෙවෙයි කර්මාන්ත ජනපද පිහිටවනවා. මෙන්නද රටේ තත්ත්වය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ආර්ථික සංවර්ධනය ඉෂ්ට වෙනවද? අපි අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම නැහැ. වෙන්නේ එකම එක දෙයක් තමයි, රට තුල වන් පාටි ස්ටේට්, එක පක්ෂයක් රට පාලනය කරන, රාජ්‍ය ශේෂ්ත්‍රය පාලනය කරන තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමේ මූලික පියවර තමයි මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්නේ. ඒක අපි අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකට අපි විරුද්ධ වෙනවා. ඒකට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගස්සවනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ වෙතත් කෝ අර වී ගොවියට ලබා දෙනවායි කියපු 156 සහතික මිල, කෝ ගොයන් කකා කියපු ඒ සහතික මිල, ලාල්කාන්ත අමතිතුමාම කියනවා වී කිලෝවක් නිෂ්පාදනය කරන්න 137ක් යනවායි කියලා. හැබැයි රජය දෙන්නේ 120ක සහතික මිලක්. හිතාමතාම තමන්ව ජනාධිපති පුටුවට ගෙනෙන්නට ගොවියෙක්ගේ පුතෙක් රටේ ජනාධිපති කරන්නට හදන ප්‍රයත්නයට දස ලක්ෂ ගණනින් ගොවියා ශක්තිය ලබා දෙනකොට අද රජය මොකද කරන්නේ? 120ක සහතික මිලක් ලබා දීලා හිතාමතාම වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් වැය වෙනවායි කියන එක දැන දැනත් හැම කිලෝවකටම රුපියල් 17ක් වී ගොවියාව හිතාමතාම පාඩු කරන යුගයක තමයි අපි ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ඒ ගොවි ජනතාවටත් රටේ සමස්ත ජනතාවටත් කොත්තමල්ලි සූත්‍රයේ පිහිටම තමයි කියන එක මේ අවස්ථාව කියන්න සිද්ධ වෙනවා. අවසාන වශයෙන් මම අහන්න කැමති, මට පෙර කතා කරා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගරු මන්ත්‍රීවරයා, එතුමගේ කතාව මම හොඳින් අහගෙන හිටියා. එතුමගේ කතාවට එතුමීට කරුණු කාරණා ඉදිරිපත් කරන්නට අයිතිය තියෙනවා. ඒ ගරුත්වය අපි රකිනවා. හැබැයි මං මගේ කතාව අවසන් කරමින් මම එතුමියගෙන් අහන්න කැමති එක ප්‍රශ්නයක්. ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවයි කියනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න, ඒ කියන්නේ මාසෙකට රුපියල් 18,200ක් ප්‍රමාණවත් කියලා. මම එතුමියගෙන් අහන එක ප්‍රශ්නේ තමයි, එකම එක ප්‍රශ්නේ තමයි, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට එක පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්න දින 30ක් ජීවත් වෙන්නට 18,200ක් ප්‍රමාණවත් කියලා ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවත් කියනවා, මේ රජයත් ඒක අනුමත කරනවා. මම එතුමියගෙන් අහන්න කැමති, මහ පොළොවට පය ගහලා ඔබතුමිය ඉන්නවනම් ඔබ පිළිගන්නවද එක පුද්ගලයෙකුට රුපියල් 18,200කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද නැද්ද කියන එක? බොහොම ස්තුතියි.